ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා මිනිත්තු 34ක කාලයක් ලැබෙන ඔබතුමාට.
ස්තුතියි සභාපතිතුමනි. මා මේ අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශයේ අයවැය සම්බන්ධයෙන් කතා කිරීම මම මේ අවස්ථාව උපයෝගී කරගන්නේ. අපි කොහොමද තියෙන රට මේ පවත්වන රට ඉදිරියට ගෙනියන්න පුළුවන් වන්නේ කියන අදහස් ටිකක් යොමු කරා. මම හිතන විදිහට ජනාධිපති ආර්ථික කළමනාකරණය කරන ආකාර හතරක් පෙන්වලා දීලා තිබ්බා. එකක් තමයි ආර්ථික කළමනාකරණයේ තරංගකාරී තත්වය, අපි ඒක පිළිගන එක හොඳයි. ආර්ථිකය නියාමනය කිරීම, රෙගුලේටින්ග් ක්‍රම, ඒක කළ යුතු දෙයක්. ඒක තමයි දෙවැනි එක. ඊට පස්සේ තෝරාගත් ක්ෂේත්‍රවල අභියෝග හා සැපයුම් කළමනාකරණය සඳහා සක්‍රීය රජයේ උපයෝගී කර ගැනීම. මේකෙන් උදාහරණයක් වශයෙන් දුන්නේ යුද හමුදාව පාවිච්චි කරලා සහල් මෝලවල් ඒව කන්ට්‍රෝල් කරන එක. අපි හිතන විදිහට මේක නෙමෙයි ආණ්ඩුවක කළ යුතු දේ. මේක තරංකාරී තත්ත්වයක් ඇති කළ යුතුයි. ඒක පසුබිමක් වශයෙන් ප්‍රශ්නයක් ඇති වූ අවස්ථාවක් කරනවා මිසක් සාමාන්‍ය රජයේ ක්ෂේත්‍රයේ ගියන අවශ්‍ය නැහැ. හතරවෙනි තමයි ජනාධිපති අයවැය තුළ ඉදිරිපත් කරේ තෝරාගත් ක්ෂේත්‍ර නිෂ්පාදකය නිෂ්පාදනයේ රජයේ ඍජු භාවයෙන් සහභාගී වීම. මේක ශ්‍රී ලංකා නායතනයක් වශයෙන් පෙන්වලා තිබෙන්නේ. මා හිතන විදිහට එහි හොඳ සභාපති කෙනෙක් පත් කරාට මා හිතන විදිහට නැවත රජය මේ ව්‍යාපාර ගැනීම ඊතර සාර්ථක කටයුත්තක් නෙමෙයි කියන එක අවුරුදු 77ක තුර පෙන්වලා තිබෙනවා. ඒ නිසා අපි නිදහස ලැබලා අවුරුදු 77ක් වෙලා තිබ්බට මේ ශ්‍රී ලංකාව කියන්නේ නිදානයක් උඩ ඉඳගෙන හිඟමනේ යන රටක් බවට තමයි පරිවර්තන වෙලා තියෙන්නේ. මොන ආණ්ඩුවවත් කිව්වත් අන්තිමට වෙලා තියෙන එක තමයි මේ තියෙන තත්ත්වය තමයි දැනට පෙන්වලා තියෙන්නේ. නිෂ්පාදන ආර්ථිකයක්ද, ඔබතුමාලා සේවා ආර්ථිකයක්ද, නැත්නම් ආනයන කළ වෙළඳාම කරන ක්ෂේත්‍රයක්ද කියන එක මං හිතන විදිහට පිළි අරගෙන කටයුතු කරන්න අවශ්‍යයි. මේක තමයි අන්තිමට රටක් ආර්ථික ඉදිරියට ගෙනියන්න අවශ්‍ය. අර ලී කොන් යූ මෙන්ෂන් A good plan today is better than a great plan for tomorrow. So, මේ තියෙන අවස්ථාව අනුව අප කොයි ආකාරයෙන්ද ඉදිරියට රටක් ගෙනියන්න පුළුවන් වන්නේ කියන අදහස් හුවමාරු කිරීම තමයි තිබෙන්නේ. පොදු මූල්‍ය කළමනාකරණ පනත තුළ මේ පරිණි අයවැය තමයි ඉදිරිපත් කළ තියෙන්නේ. ඒකේ මූලික සිද්ධාන්ත තමයි මේ දළදේශ නිෂ්පාදයෙන් 13% වියදම් සම්බන්ධයෙන් වෙන් කිරීම. ඒකෙන් 104% ප්‍රාග්ධන වියදම්, 9% පුනරාවර්තන වියදම් ලෙස වෙන් කළ තියෙනවා. එතකොට ඒක තුළින් අපි අයවැය හිඟය මීට පෙර අත්නොමතිකව කටයුතු කළ තියෙන ගමනක් වුවට දැන් තිබෙන්නේ එක සීමා කළ තියෙනවා 105% දළදේශ නිෂ්පාදනය. ඊට පසුව මේ අයවැය හිඟය පියවන්නේ ඉදිරිපත් කළ තියෙන්නේ බිලියන් 700ක්, ඒ කියන්නේ US ඩොලර් බිලියන් 2.3ක් පිටස්තර අය තුළින් මුදල් හොයන එකක්. දේශීය වශයෙන් බිලියන් 3100ක්. ඒක තුළින් මේ සම්බන්ධයෙන් වැදගත්ම දේ තමයි ප්‍රයිමරි සර්ප්ලස් එක, ඒ කියන්නේ ප්‍රාථමික බැලන්ස් එක 2.4% දළදේශ නිෂ්පාදනය විය යුතුයි කියන එක තමයි තිබෙන්නේ. ඒ කියන්නේ පොලි ප්‍රමාණය අඩු කරලා ඒ සම්බන්ධයෙන් වියදම් කරන්න පුළුවන් හැකියාව. අන්තිමට දළදේශ නිෂ්පාදනයෙන් සම්පූර්ණ ණය 94%ක් විය යුතුයි කියන එක මේ අවස්ථාවේදී දැනුවත් කරලා තිබෙනවා. ඉතින් මේ ගමන තුළින් යනකොට අපිට පෙනෙනවා මේ අවුරුද්දේ අයවැයේ වියදම බිලියන් 8,835යි. ඒ වගේම අයවැය හිඟය 2,200යි. මේක තුළින් අපි බිලියන් 1,315ක් ප්‍රාග්ධන වියදම් වලට වෙන් කළ තිබෙනවා. ඉතින් මේ ප්‍රාග්ධන වියදම් තමයි අත්‍යවශ්‍යම දේ. නමුත් දැනටම මාස 3ක් ගිහිලා තියෙනවා. දැන් එන ඡන්දය තුලිනුත්, ඊට පසුව මේ තියෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද තුලිනුත් මා හිතන විදිහට පටන් ගන්න ඉස්සලා එක කාත්වක් අවසන් වෙලා ඉවරයි. ඉතින් මේක තුලින් මේ බිලියන් 1,315 වියදම් කරනවද නැත්නම් ඇස්තමේන්තු කරලා තිබෙනවා විතරක්ද වෙන ප්‍රශ්නේ තමයි අන්තිමට අපිට තියෙන්නේ. මා මේක කිව්වේ ඒක අත්‍යවශ්‍ය අද ප්‍රාග්ධන වියදම් කරන්නේ හෙට ආදායමක් උපයන්න පුළුවන් මාර්ගයක් ලෙස තමයි අපි සියලු දෙනාම දන්න සිද්ධාන්තය. දැන් මේක කියනකොට ඒ ආදායම හොයන ආකාරයෙන් 115ක් දළදේශ නිෂ්පාදනයෙන් කියන්නේ සභාපතිතුමනි මේකේ මිලියන් 5000ක් හෝ බිලියන් 5ක් හොයන්න තියෙනවා. ට්‍රිලියන් 5ක් අරගාටුයි. දැන් ඒක එසේ මෙසේ කාර්යභාරයක් නෙමෙයි. මේ ගමනට වැඩිය 124ක වැඩිවීමක් තිබෙනවා. දැන් ඔබේ Sunday Observer පත්‍රයේ මාර්තු 9 වෙනිදා මං හිතන විදිහට ටැක්ස් කන්සල්ටන්ට් කෙනෙක් සිටිනවා ගජේන්ද්‍රන් කියලා. එතුමා කියලා තියෙනවා meeting this year's tax revenue target very unlikely. ඒක ප්‍රායෝගිකව කියලා තියෙන දෙයක්. ඒ කියන්නේ මෙතන නම්බර දාන එක නෙමෙයි කොහොමද අපි හොයන්න තියෙන්නේ. ඒ නිසා අපි නිර්මාණශීලී විය යුතුයි. කොහොමද අපි අලුත් ආකාරයකට ආදායම් හොයන්න පුළුවන්. කොහොමද අපි වියදම් පාලනය කරන්න පුළුවන්. අපි කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ කියන්නේ පරිපාලනය කරන්න පුළුවන් වියදම තියෙනවා. පරිපාලනය කරන්න බැරි වියදම් තියෙනවා. ඉන්පුට් කෝස්ට් එකක් හරි කෝස් ඉන්ෆ්ලේෂන් එකක් ආවොත් පිටස්තරව ඒ කියන්නේ තෙල් මිල වැඩි වුණොත් ඒ සම්බන්ධයෙන් අපි කොහොමද හැන්ඩල් කරන්නේ. දැන් මේ ගමන තමයි වැඩිම පොලි ප්‍රමාණයක් අපේ ආදායමත් එක්ක සංසන්දනය කළා 158%කට. ඒ කියන්නේ 2995ක් වෙන පොලි ප්‍රමාණයට අපේ ආදායම ස්ථිරවෙන්තු කළ තියෙන්නේ බිලියන් 540යි. ඉතින් මේ සම්බන්ධයෙන් මට කියන්න පුළුවන් වන්නේ කොයි ආකාරයෙන්ද අපි මේ ඉදිරිපත් කළ තියෙන පුරෝකථන අපි ප්‍රායෝගිකව ඉෂ්ට කරන්න පුළුවන්. දැන් 2024 වර්ෂයේ දේශ ආදායම් දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කර තියෙන බිලියන 1950ක් මේ ගමන එක 2250ට වැඩි කරලා තියෙනවා. රේගුව 1550ක් 24 තිබ්බක මේ ගමන 2070ට වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි සුරා බදු 2014 මේ 214ක් වැඩි කරලා තියෙනවා 240කට. ඒක එක මට කියන්න පුළුවන් වන්නේ මේ කාර් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ තියෙන ආදායම් ප්‍රමාණයට වැඩි ඉක්මවා තිබෙන එක තමයි අපට කියන්න පුළුවන් වන්නේ. ඒකෙන් බිලියන් 360ක් හෝ 70ක් ඒ කියන්නේ දළ දේශ නිෂ්පාදන 1.2ක් විතර වෙන් කළා තිබෙනවා. මම හිතන විදිහට මේක අපි කළ යුත්තේ ප්‍රායෝගිකව මීට වැඩි සාධාරණ මට්ටමකට අපි කටයුතු කරන්න අවශ්‍යයි මේ කියන මොහොතේ. දැන් ඒ ඔක්කොම කියන අවස්ථාවේදී අපට ඩෙත් සර්විසින් ඒ කියන්නේ පොලිස් සහ ප්‍රාග්ධන වියදම් එක්ක බිලියන 4550ක් මේ අවුරුද්දේ වෙන් කළා තිබෙනවා. දැන් මේ ඔක්කොම අන්තිමට තියෙන්නේ කොහොමද අපි මේක පරිපාලනය කරන්නේ. හැම ආණ්ඩුවක්ම මීට පෙර ඇවිල්ලා ඔයගේ හොඳ සිද්ධාන්ත තුලින් අපි අයවැල් ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරාට අන්තිමට මේක ප්‍රායෝගික ක්‍රියාත්මක වෙනකොට අපට පේනවා වියදම වැඩි වෙලා ආදායම අඩු වෙලා හිඟේ ඒ වගේම වැඩි වෙලා යන ගමන. මේ ගමන පනතක් තියෙන නිසා ඒක පරිණි වතාවට මේ පනත ක්‍රියාත්මක කරන නිසා මේක කොයි ආකාරයෙන්ද අපි ක්‍රියාත්මක කරන්නේ කියන එක අපි බැලිය යුතුයි. දැන් මේ ඔක්කොම කියනකොට හැම වෙලාවම සංසන්දනය කරන්නේ මෙතෙක් දුර ඔක්කොම මන්ත්‍රීවරු මීට අවුරුදු ගණනාවක් පෙර පාලනය කරපු ආණ්ඩු ටික. දැන් ඒ ආණ්ඩු තුලත් යම් විදිහේ සාර්ථකත්වයක් තිබිලා තියෙනවා. දැන් 2015 මා ඉදිරිපත් කරන වෙලාවේ අයවැය අපි මේ අවුරුදු 76 සාපේක්ෂවට පඩි 10,000කින් වැඩි කළා, සමුදි 100,200කින් වැඩි කළා, ගෙවල් වලට මිලියන 25,000ක් වෙන් කළා, රක්ෂණ ක්‍රමයක් දීලා, අපේ පොලි රහිත ණය උපාධාරින්ට දීලා, භාණ්ඩ 15ක මිල අඩු කරලා, තෙල් මිල අඩු කරලා කටයුතු කරපු යුගයක්. ඉතින් ඒ නිසා මේ කාල පරිච්ඡේදය තුළ අපට දැන් මේ සියලු දේම අපි අර ඉංග්‍රීසියෙන් කියන වගේ the government must act. You can't leave the war only to the in the hands of the soldiers. The generals must take command. මේ අවස්ථාව තමයි මම හිතන්නේ හරිම වෙලාව. දැන් මේ දේශපාලනයේ අර්ථකථන දීලා මේ තුලින් තමයි කොහොමද අපි ඉදිරියට කරන්න පුළුවන් වන්නේ. අනිත් පැත්තෙන් බැලුවහම දැන් ඉතිරි කිරීම තියෙනවා. ඔබතුමාලගේ ආදර්ශ තුල හරි කතා තුල කියලා තියෙන්නේ ඇමතිකම් අඩු කරලා, කාර් වලට යන වියදම අඩු කරලා, ගෙවල් පාවිච්චි කරන්නේ නැහැ, හෙලිකොප්ටර් වල වියදම් යන්නේ නැහැ, දූෂණ නැහැ, පෙන්ෂන් නැහැ, ඒ වගේ ඔක්කොම කරලා මේ ඉතිරි කිරීම කොහෙටද ගිහිල්ලා තියෙන්නේ? මේ සම්බන්ධයෙන් අපට ඒ සම්බන්ධයෙන් පෙනෙන්න පුළුවන් නම් මෙන්න බිලියන් 500ක් බිලියන් 600ක් මෙන්න මේ නිසා අපි ප්‍රාග්ධන වියදම යොමු කරනවා කියලා අන්න ඒක අපි ඉතාමත් සතුටෙන් පිළිගන්න පුළුවන්. නමුත් ඒක වාචිකව කියන එක විතරක් නෙමෙයි, අපි ඒක ඇත්ත වශයෙන්ම පුළුවන් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඒක රටට කරන ලොකු ආයෝජනයක් ලෙස තමයි මම මේ අවශ්‍ය මතක් කරන්නේ. මොකද ඒ කාලේ වික්ක විදිහට මේ රටේ ඉන්න අය පිටරට ගිහිලා වැඩ කරන එක නෙමෙයි, අපේ ගෘහ සේවිකයන් පිටරට ගිහිලා වැඩ කරන එක නෙමෙයි, පිටරටේ ඉන්න සුද්ධියන් මේ රටට ගෙනල්ලා මේ වැඩ කරන්න පුළුවන් විදිහකට වැඩේ පෙන්වන්න එක තමයි කළා තිබ්බේ. ඉතින් ඒ නිසා මම හිතන විදිහට ඒ දෙක අපි වෙනසක් කරන්න පුළුවන් ගමනක් අපි අර ඉංග්‍රීසියෙන් කියන walk the talk ඒක තමයි අපි කරන්න අවශ්‍ය වන්නේ. දැන් හැබැයි ඒ කියන ඔක්කොම තුල මේක සුපවාදී දේවල් තිබෙනවා. ජනාධිපති කියලා තිබෙනවා ඉතමත් ඕනකමින් මේ ආයෝජනය ආයෝජකයන්ට ලොකු බාධා ගණනාවක් තිබෙනවා. මේදා කියන්නේ ජනවාරි මාසේ 31 වෙනිදා 2025 මෙතන ආයෝජක මණ්ඩලය ඉදිරිපත් කියන්නේ bottlenecks galore for investors approval needed for 82 institutions. මේක බොහොම හරි. දැන් කොහොමද ඒක නැති කරන්න පුළුවන්න්නේ? ඒක එක පෑන් පාරකින් නැති කරනවද නැත්නම් මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒ තියෙන පනත් සම්මත කළ කටයුතු කරනවද? මම හිතන හොඳම දේ තමයි රජයේ නිලධාරීන් සිටිනවා ඒ ඇයට දිය යුතුයි. රජයේ තීන්දුවක් ගත්තට පස්සෙ පෑ 24 එක ක්‍රියාත්මක කරන මාර්ගය ඒක ඉදිරිපත් කළා ඒකට උත්තරයක් ආවේ නැත්නම් ඒක අෆර්මටිව් හරි ඒ හරියාකාරව උත්තර ලැබුණාසේ ඉදිරියට යන්න අවශ්‍යයි. එස්තෝනියාවේ මේක කරනවා. අද නැගෙනහිර යුරෝප රටවල් වල මේක සීග්‍රයෙන් සංවර්ධන වෙලා කටයුතුලා තියෙන එකේ සාර්ථකත්වය ගැන තමයි මම මේ අවස්ථාවේ කියන්නේ. දැන් මේ කියන අවස්ථාවල ලංකාව අද කැපී පෙනෙන රටක් ලෙස ඉදිරිපත් වෙලා තියෙන්නේ. නව ආණ්ඩුවක් ඇවිල්ලා අලුත් අදහස් ඉදිරිපත් කළ ලෝකයම බලාගෙන සිටිනවා. මම මෑතක රටවල් දෙකක් අපිට ඉතා මිත්‍රශීලීව ගමන් කරන රටවල් දෙකක් ඉන්දියාවයි චීනයයි ඒ අය මීට මාස 3-2 ඉස්සලා ඉන්දියාවේ ආයවයක් ඉදිරිපත් කරා. ඊට පස්සේ චීනයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මීට මාසයකට විතර ඉදිරිපත් කරා. ඒකට ඉස්සලා මම ඒක සංසන්දනය කරනවා. ඉන්දියාවේ කියලා තියෙනවා ඒගොල්ලොන්ගේ මුළු ආර්ථිකයම රඳා පවතින ඉතාමත් වැදගත්ම කටයුත්ත වන්නේ යුනික් ඐඩෙන්ටිටි කාඩ් එක ආධාර සිස්ටම් එක තුළ. ඒකේ කන්ට්‍රෝල් ඇස්පෙක්ට් එක ගෙනල්ලා ඒක තුළින් තමයි රටක් සීග්‍රයෙන් ඉදිරියට ගෙන යන්න පුළුවන් හැකියාව ලැබෙලා තියෙන්නේ. ඒකට තව ආයෝජනය කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ අවුරුදු 10ක කෝපරේට් ප්ලෑන් එකක් ඉදිරිපත් කරා. ඊට පස්සේ අඩු පොලි ප්‍රමාණීකරණ ව්‍යවසායකයන් ලක්ෂ 10ක පිරිසක් ඇති කිරීම ඉන්දියාවේ කටයුතු කරන්න පටන් ගන්න තියෙනවා. ඊට පස්සේ මේ 2025 US ඩොලර් බිලියන් ට්‍රිලියන් 5ක් වෙන මේ ආර්ථිකය 2030 වෙනකොට මේක US ඩොලර් ට්‍රිලියන් 12ක් වෙනවා. ඊට පස්සේ 2047 ඒ කියන්නේ නිදහස ලැබලා අවුරුදු 100කට පසුව ඒගොල්ලොන්ගේ ආර්ථිකය ට්‍රිලියන් US ඩොලර් ට්‍රිලියන් 20කට වැඩි වෙනවා. ඊට පස්සේ මම චීනය සංසන්දනය කරා මොනවද කියලා තිබ්බේ කියලා. ඒගොල්ලෝ 2024 ආර්ථිකය ට්‍රිලියන් US ඩොලර් 20යි. මේක 2030 වෙනකොට US ඩොලර් ට්‍රිලියන් 27යි. ඒ වගේම 105ක වර්ධනයක් එක්ක තිබෙන්නේ. ඒගොල්ලෝ මේ 14 වතාවේ අවුරුදු 5 සලස්මක් ඉදිරිපත් කළා තිබෙනවා. ඒක වැදගත්ම කටයුත්ත වන්නේ චීනයක් වගේ රටක් පුද්ගලික අංශය මත රඳා පවතින ආර්ථිකයක් තමයි ඇති කළ තිබෙන්නේ. දැන් මේක මීට පෙර කිව්වනම් hina වෙන්න පටන් ගන්නවා. නමුත් අද චීනය මේ ප්‍රයිවට් සෙක්ටර් ලෙඩ් ග්‍රෝත් එකක් එක්ක තමයි මේ රටේ ලෝකයේත් එක්ක තරණය කරගෙන යන්නේ. ඇමරිකාව එක පැත්තෙන් තියෙනකොට මේ චීනය ළඟින්ම දෙවනි ස්ථානීය බවට පරිවර්තනය වෙලා කටයුතු කරගෙන යනවා. ඊට පස්සේ 130ක් ඒගොල්ලන්ගේ මුළු ලෝක වෙළඳාම සමග කටයුතු කරන. ඒ කියන්නේ 30% of global trading is done through China. And අනිත් එක තමයි artificial intelligence තුලින් මා හිතන විදිහට ඒගොල්ලෝ ලොකු ලෝකයා තරණය කරන්න පුළුවන් වැඩපිළිවෙලක් තමයි ඉදිරිපත් කළා තිබෙන්නේ. ඉතින් ඒකේ පේනවා කොයි ආකාරයෙන්ද මේ රටවල් දෙක එකක බිලියන් 1.6ක ජනගහනයක් ඉන්නවා අනිත් එක බිලියන් 1.2ක ලෝකේ 155ක ජනගහනයක් තියෙන රටවල් දෙකක් අපි කොහොමද ලංකාව ආදර්ශයට ගන්න පුළුවන් වන්නේ. ඊට පස්සේ මම මේක හිතුවා සංසන්දනය කරන්න අවශ්‍ය වන්නේ අද ලෝකේ තියෙන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන්. මම මේකේ ඉදිරිපත් කරනවා මේ visualizing the pyramid of global wealth distribution කියලා මේ සංගරාව. ඒක තුල ඉදිරිපත් කරලා තියෙන දේ බැලුවාම මේක ඉතාමත් ලෝකෙට දුක්වන තත්ත්වයක් තමයි තියෙන්නේ. Worldwide net private wealth stood at 454 trillion in 2022. Of that more than $1 million තියෙන එක million 59.4ක 1.1ක් මුළු ලෝකෙම. ඊට පස්සේ US ඩොලර් ලක්ෂේ ඉඳන් මිලියනයක් දක්වා million 642ක් සිටිනවා. ඒක මුළු ලෝකයේ ජනගහනයෙන් 12%යි. ඒ වගේම US ඩොලර් 10,000 ඉඳන් ලක්ෂ වෙනකන් බිලියන් 1.8ක පිරිසක් සිටිනවා. ඒකේ 34%ක් ලෝකෙම. අනිත් එක තමයි 10,000ට අඩු මුළු ජනගහනය බිලියන් 2.8යි. ඒ සමස්ත ලෝකයේ නියෝජනය වනවා 52.5. කොච්චර විෂමතාවයක් තිබෙනවද මේ ආදායම් තුල 100%ට 1ක් මේ ලෝකේ 145ක ආදමක් උපයෝගන තියෙන අවස්ථාවේදී මොන වගේ විෂමතාවයක් තිබෙනවද කියන එක තමයි මේ අවස්ථාවේ මතක් කරන්න කැමතිවන්නේ. ඒ වගේම තමයි මා නැවත ඒ වගේම සංසන්දන කරන්න කැමතිවන්නේ the military expenditure in 2025 රටවල් 10ක් USA, China, India, Saudi Arabia, Russia, United Kingdom, Germany, France, Japan, South Korea. US dollar billion, 1625. Then may billion US dollar, 1625. Ratol Tunak, Api, Asan, Asian, Ratol Tunak, China, India, Vasa, Pakistan, it is a gatto. A Mulus, Samasa, Vietnamese, Sieta, Visipaha. Make a Balapani, may Ratol Tunatulin. A Ani, Mevage. අනවශ්‍ය වියදමක් අපි ආයෝජන කරන්නේ මේ වගේ නාස්තිකාර වියදම් වලට ඇයි මේක අපට පාවිච්චි කරන්න පස්සේ බැරිවන්නේ රටේ සංවර්ධනය ලෝකයේ සංවර්ධනයට මේ 1625කින් ලංකාවට 0.05ක ප්‍රමාණයක් ලබා ගත්තා නම් අපේ සම්පූර්ණ දළ දේශීය නිෂ්පාදනයේ තියෙන ණයබරතාවය එක පෑන් පාරකින් නැති කරන්න පුළුවන්. දැන් මම මේ සංසන්දනය කරේ ඒකේ පෙන්වන්න පුළුවන් වන්නේ කොච්චරම් විෂමතාවයක් මේ රටේ තියෙනවද. එක පැත්තෙන් දුගී දුප්පත්කමක් තියෙනකොට ඒක නැති කරන්න පුළුවන් සාධක අතේ තියාගෙන ඒ වගේම ආදම් අපි පාවිච්චි කරනවා රටේ ලෝකේ නන්නත්තර කරන වැඩපිළිවෙල වලට. ඊට පස්සේ බංකරොත් වුණ රටක් ප්‍රතිව්‍යුහගත කිරීමක් කළා තිබෙනවා. ඒක තමයි ලංකාව. මම හිතන විදිහට මේක ඉතාමත් වැදගත් අවස්ථාවක් ලෙස තමයි අද ලෝකය බලන්නේ. අවුරුදු දෙකකින් බංකරොත් වෙලා ඊට පස්ව ඒක ප්‍රතිව්‍යුහගත කිරීමක් ඇති වෙලා අද මේ රට අලුත් දිශාවකට ගමන් කරන එක ලොකු දෙයක්. ඒ නිසා මේ ලැබෙන ප්‍රතිව්‍යුහගත කිරීම නැවත 2028 වර්ෂය තුල ගෙවන්න පටන් ගන්නෙ කොයි ආකාරයෙන්ද කියන ප්‍රශ්නේ තමයි තිබෙන්නේ. ඒ නිසා 2028 අපි ද්විපාර්ෂික මල්ටිලැටරල් සහ බයිලැටරල් තියෙන ඒවා ගෙවන්න තියෙනකොට අපි සාමාන්‍යයෙන් අද උනත්
ඔඩර් ප්ලීස් පාර්ලිමේන්තුව යලි රැස්වේ නිවේදනයයි මේ අවස්ථාවේ කථානායක ගැලරියේ රැඳී සිටින වියට්නාම් ජාතික සභාවේ නියෝජ්‍ය කථානායක ගරු ග්වින් ඩුක් හයි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් වියට්නාම නියෝජිත පිරිස මෙම සභාව විසින් සාදරයෙන් පිළිගන්නා බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. කාර්ක සභාව යළි රැස්වේ.
I warmly welcome the Vietnam delegation that has come here to visit the parliamentary functioning. And also, this is a country that we also should emulate, which has been a success story. And I wish them all the best and hope they can learn something from Sri Lanka as well. They put the labor, එහෙම තමයි යන්න අවශ්‍ය වන්නේ. එහෙම වැඩක් නැහැ. රයිට්. ඉතින් මේ දැන් බංකොලොත් රටක් නැවත අපි කිව්වා වගේ 2028 ඉඳන් ද්විපාර්ෂිකව බිලියන් 3ක් ගෙවන්න තිබෙනවා. ඒ වගේම 2028 ඉඳන් 33 වෙනකන් අපිට පැරිස් ක්ලබ් එකේ ඉන්දියාව, චීනය, ජපානය US ඩොලර් බිලියන් 3යි තව බිලියන් 3ක් 28 ඉඳන් පටන් ගන්න තියෙනවා. 2033 ISB සම්බන්ධයෙන් ඒක සාර්ථකව මේ ප්‍රතිව්‍යුහගත කරලා තිබෙන නිසා 2033 ඉඳන් මේක මල්ටි බොන්ඩ් මේවා තුළ බිලියන් 9ක් ගෙවන්න පුළුවන් බිලියන් 9ක් පටන් ගන්න ගෙවන්න පටන් ගන්න එක තමයි ඒ අවස්ථාව 2033 ඉඳන් පටන් ගන්න. ඒ නිසා මම මේ අවස්ථාව උපයෝගී කරගන්නේ කොහොමද? අපි ඒ 2033 වෙනකන් ඉන්නේ නැතුව 2028 වෙනකන් ඉන්නේ නැතුව දැම්මම කොහොමද ඒකට යම් විදිය ප්‍රමාණයක් අපි කන්ටින්ජන්සියක් ලෑස්ති කළ තියෙන කොයි ආකාරයේ ගමන තකා අපි මුදල් වෙන් කරන්න පුළුවන් වන්නේ. ඒ නිසා අපට ආර්ථික සවිශක්තිමත් කරන්න අවශ්‍යයි, අපනෑනෙ වැඩි කිරීම සම්බන්ධයෙන් කරන්න අවශ්‍යයි, ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට්ස් ආයෝජනය ගේන්න අවශ්‍යයි, සංචාරක කර්මාන්තය මේක වැඩි දියුණු කරන්න අවශ්‍යයි, ප්‍රේෂණය ඇති කරන්න අවශ්‍යයි. Honorable Chairman of Committees, as the Vietnam delegation is here, I would like to say how they utilize from a socialist background. Today they have come in to conquer the capitalist world and using not only the labels that are there, they use this to position themselves, giving their labor as a cheap commodity to the world. They gave quality service to the investors, and as a result they were able to match the two and export it to the countries. That's what අපිත් මේ රටෙන් ඉගෙන ගන්න තියෙන දේ තමයි අන්න වියට්නාමේ කරමු දේ. ලේබල් ගෙහුවට අවශ්‍යතාවය නැහැ. ඒක කොහොමද අපි ප්‍රායෝගිකව කටයුතු කරන්න කියන එක තමයි අවශ්‍ය වන්නේ. ඉතින් මේ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක බංකොල තුනට පසුව යා යුතුමයි. හැබැයි ගියාට පසුව ඒගොල්ලෝ කියන හැම දෙයකටම නටන්න අවශ්‍යතාවයක් නැහැ කියන එකත් මම හිතන්නේ මතක් කරන්න අවශ්‍යයි. හැබැයි ප්‍රායෝගිකව අපි කටයුතු කරන්න අවශ්‍යයි. මේ අවස්ථාවේදී 16 වෙනි මූල්‍ය අරමුදලත් එක්ක කතා කරන අවස්ථාවේදී, මුදල් ඇමති වශයෙන් කටයුතු කරන අවස්ථාවේදී මේ වගේ නොයෙක් අභියෝග ආවා. නමුත් ඒ අභියෝග තියෙන අවස්ථාවේදී අපටත් පුළුවන් වුණා අපේ කකුල් දෙක හිටගෙන ඒ අයට කියන්න, අපටත් අපේ ශ්‍රී ලාංකික විද්‍යුතුන් සිටිනවා ඒ අයටත් ඔය කියන අදහස් වලට වැඩිය හොඳ අදහස් දෙන්න පුළුවන් කියලා. ඒ නිසා මම ඒක උදාහරණයක් වශයෙන් පසුව ගන්නම්. නමුත් අද ඉදිරිපත් කරලා තියෙන ශ්‍රී ලංකන් එයාලයින්ස් මේක වාණිජකරණය කරන්න අවශ්‍යයි. බොහොම අගේ කරනවා. ඇමතිතුමා කොයි ආකාර ප්‍රතිචාරයක් දෙනවද කියන එක මන් දන්නේ. නමුත් එහෙම තමයි කරන්න අවශ්‍ය වන්නේ. මා හිතන විදිහ මම එදාත් කිව්වා, කරුණා කළා මේක රජේ තියාගෙන ඉන්න බූදලයක් වශයෙන් මේව කරන්නේ නැතුව මේක ලෝකෙත් එක්ක එකතු වෙලා මේකේ කමර්ෂලයිසේෂන් එකක් ඇති කරන්න. ඒ වගේම තමයි සීබී එක මම මේ සම්බන්ධයෙන් ඉදිරියට කතා කරන්න. ලංකා විදුලි බල මණ්ඩලය මේක ප්‍රතිව්‍යුහගත කරන්න අවශ්‍යයි කියලා තියෙනවා. ඒක වහාම කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් මොකද්ද ස්ථාවරය කියන එක ඉදිරිපත් කරන්න අවශ්‍යයි. තුන්වෙනි එක තමයි ඒ අය ඉදිරිපත් කළ තිබෙන්නේ, මම හිතන්නේ ඒක රටටත් ලොකු ආදර්ශයක්, IMF warns Sri Lankan trade unions against strike over pay demand. දැන් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්නේ මොකද්ද? මම හිතන්නේ සාධාරණ පඩි වැඩි කිරීම අවශ්‍යයි. අසාධාරණ ඉල්ලීම් මා හිතන විදියට මේ සම්බන්ධයෙන් කටයුතු කරලා ඒක සාධාරණීකරණයක් ඇති කරන්නම අවශ්‍යයි කියන එක මෙයාසෙ මතක් කරන්න අවශ්‍යයි. ඉතින් ඒ කතා කරන අවස්ථාවේදී අපි IMF එකෙන් අහන ආණ්ඩුව තුලින් ඔබතුමාලා ආයෝජනය මේ රටට ගේන්න ඕනේ කියලා ඒගොල්ලෝ කියනවා. ඒගොල්ලෝ කියනවා මේ රටේ ණයබරතාවෙන් එළියට එන්න පුළුවන් වන්නේ අපි රටේ අපනයන කිරීම තුලින් විතරයි කියලා කියනවා. අපි පිළිගන්නවා. ඒ පිළිගන්නවා නම් මේ රටේ ආයෝජනය අද තියෙන එක ඉතාමත් අඩු මට්ටමක් තියෙන්නේ. මේ මාස 9 තුල ඇවිල්ලා තියෙන ආයෝජන මොකද්ද? ඒ ආයෝජන නැත්තම් එන හෙටට එන ආයෝජන මේ රටේ අඩු වෙන ඒක ප්‍රශ්නයක් ඇති නොවෙන්නේද? එහෙනම් කොහොමද අපි දිරිගන්වන්න පුළුවන් වන්නේ? අද ඉදිරිපත් කළ තියෙනවා 15%ක් මේ ආදායම් අපනයන ක්ෂේත්‍රයෙන් ලබා ගන්න පුළුවන් දෙයක්. මා කියන්නේ කරුණාකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කතා කරලා කියන්න. ඔබතුමනා බිලියන් 10ක් හොයනවා නම් මේකේ ආදායමක් වශයෙන් ඇයි අපිට හිරියර කරන්නේ? අපේ වැදගත් මේ ව්‍යවසායකයන්ට ඇයි මෙවැනි ප්‍රශ්නයක් ඇති කරන්නේ? ඒ නිසා ඒ බිලියන් 10 12 අපි වෙනින් තැනක හොයලා දෙන්නම්. අපට මේ අවස්ථාව උපයෝගී කරගන්න වෙනින් ආදමක් එතනට සබ්ස්ටිටියුට් කරන්න පුළුවන් ආදමක් යෝජනා කරන්න. එතකොට tax exemptions that are there. ඒ කියන්නේ ආයෝජකෙක් මේ රටට ආවොත් මම අහනවා මේ රටේ දිරිගැන්වීම් දෙන්නේ නැතුව ආයෝජකෙක් ගෙන්න ගන්න පුළුවන්. දැන් ජනාධිපති මං හිතන විදිහට බිමල් රත්නායක ඇමතිතුමා විදේහරත් ගියා චීනෙට. සයිනොපෙක් US ඩොලර් බිලියන් 3.7කට මෙහාට ලැබිලා ආයෝජන කරන්න කියනවා. හිතනවාද ඒගොල්ලෝ මේ රටට ඇවිල්ලා ආයෝජන කරනවා කිසිම බදු විරාමයක් නැතුව, කිසිම ටැක්ස් රිබේට් එකක් දෙන්නේ නැතුව? එහෙම කරනවා නම් පෙන්වන්න කියන්න ඇයි ඒ රටේ කරන්න පුළුවන් දේ මේ රටට ඇවිල්ලා බදු 136ක් ගෙවලා කරන්න ඕනේ වන්නේ ඇයි කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්න අවශ්‍යයි. ඔබතුමාලා මේ සම්බන්ධයෙන් අපට උදව් කරනවා වගේම ප්‍රායෝගිකව අපට අපේ රටේ ආර්ථික ඉදිරියට ගෙනියන්න අපට අවස්ථාවක් දෙන්න ඕනේ කියන එක මතක් කරන්න අවශ්‍යයි. ඒ වගේම තමයි අපට මේ රටේ 15%ක් මේ බදු ගෙවන්න යම් විදිහින් අද හෙට මේ කතා කරන අවස්ථාවේදී මම ඉතාමත් බැගෑපත් ආණ්ඩුවෙන් ඉල්ලනවා, මෙතන අගමැතිණියත් ඉන්නවා, ඔබේ කැබිනට් එකට ඉදිරිපත් කළා. මම මේ අවස්ථාවේ කියන්නේ මේක අහිතකර අය අහිතකර ආදායම් උපයන ක්‍රමයක්. මේක එක පැතින් කියැබයම් සාධාරණිකරනා ලෝකෙත් එක්ක බලනවා කියලා. ඔබ ඒ අවස්ථාවිදිම ගේනවා පෝත් සිටියකට අවුරුදු 40කට කිසිම බද්දක් ගෙවන් නැතුව ඒ පෝත් සිටියක ඇති කරන්න. ඉතින් ජාත්‍යන්තර මූලියාර මුදල ලංකාව සිටිනවා තත්ත්ව දෙකක් ඉදිරිපත් කළ තියෙනවා. ඉතින් පෝත් සිටියක කරන එක ඇයි අපි ශ්‍රී ලංකාවේ මේකේ ඉන්න පුළුවන් පොළොන්නරුවේ අනුරාධපුරයේ හම්බන්තොට නුවරඑළිය යාපනයේ ඉන්න කොල්ල කෙල්ලෙක්ට ආදම උපයනකට 15%ක් ගෙවලා පෝත් සිටියක ඉන්න සුද්දෙක්ට ඇවිල්ලා ඒ සම්බන්ධයෙන් අපේම සේවකයන් පාවිච්චි කරලා ඒකට බදු රහිත ගේන්න කරුණා කළා මං ඉල්ලන්නේ 125ක් තෙල් වලට වැඩිම දාන්න. මේ 125 දාලා ඒකෙන් ලැබෙන ආදායමෙන් මේ බිලියන් 10 ආදේශ කරන්න කියන මං ඉල්ලීම මේ අවස්ථාවේ කරනවා. මොකද මේක බොහොම අහිතකරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2016 ඇවිල්ලා මේක බලහත්කාරයෙන් අපිට කිව්වා මේක දාන්න ඕනේ කියලා. අපි බැහැයි කිව්වා. අන්තිමට බැහැයි කියලා 2018 මංගල සමරුවේ ඇමති වුණාට පස්සේ ඒක දැම්මා. මා සහයකින් ඒක නැවත ගලවලා විසිකරා. මොකද මේ රටේ එන්න තියෙන ආදායම ඩුබායි රටවලින් ට්‍රයිපාඩ් සිස්ටම් එකේ මේ රටේ ඉන්න පටන් ගත්තා. මේකම තමයි යම් අද ඇඟලුම් කර්මාන්ත කරන්නේ. ඒ මේ වගේ දිවි නස ගන්න ක්‍රියා කරුණා කළ කරන්න එපා. මම බොහොම සතුටුයි. අපිට කියන්න පුළුවන් ඕක ආණ්ඩුව ගේනවා මේක විපක්ෂ ලොකු බෝනස්යක්. හැබැයි ඒ වගේ රටක් දුවන්න නෙමෙයි. කුහක සතුටක් අපි ලබා ගන්න නැහැ. අපිට අවශ්‍ය වන්නේ අවුරුදු 76ක් ඔබතුමාලා මේ සාපයක් කරලා තියෙනකොට මේ 77 අවුරුද්දේ 76න් ලැබෙන ගුණාංග හොඳ ගුණාංග පාවිච්චි කරලා කොහොමද අපි ඉදිරියට හදාගන්න පුළුවන්න්නේ කියන අදහස ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම තමයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්න අවශ්‍ය මේ අයවැය තුලින් මේ 136 අසාධාරණයි. ඔබතුමාලා අහයි එහෙනම් ඔබතුමාලගේ ජනාධිපති තමයි හිටියේ. ඔව් හිටියා. අපි කිව්වා එහුවේ නෑ ඒ අවස්ථාවේ. මොකද රජයේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට දරුණු මට්ටමට කතා කරේ නෑ. ලේසියෙන් ගත්තා දුන්නා ගියා. ඊට වැඩි අපිට මේ අවශ්‍ය සටන් කරන්න තිබ්බා. 136 කියන්නේ මේ වගේ දුප්පත් රටකට ගෙවන්න පුළුවන් කොහමද? මේ ගෙවන විට බදු 136ක් නැවත ගෙවන්න පුළුවන් හැකියාව තියෙනවද? Is there affordability? There must be sustainability in paying. ඉතින් මං හිතන විදිහට බය නැතුව මේ වගේව සම්පූර්ණේ ක්‍රොස් පාටි මා හිතන විදිහට විපක්ෂරුත් මේ සම්බන්ධයෙන් සපෝට් කරයි. මේක අවම උපරිම මට්ටමට බදු 120ත් 122ක් අතර ප්‍රමාණයක් එක්ක මේ පේයි එක 120කට විතර අඩු කරන්න පුළුවන් නම් මා හිතන විදිහට රට හරි විදිහට යන්න අවශ්‍යයි. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්න අවශ්‍ය වන්නේ ඔබතුමා අපි ඉල්ලන්නේ කීයද? අපි ඒක හොයලා දෙන්නම්. නමුත් අපිට කියන්න එපා කොහෙන්ද කිංද මන්ද හොයන ආකාරය. මා මේ අවස්ථාවේදී ඒක නැවත මතක් කරනවා. ඒ වගේම තමයි we have a high corporate rate, a high corporate tax rate and with a very low revenue collection. ඉතින් මොකටද මේක පොත්පත්වල තිබෙලා අන්තිමට අපිට ඒක උපයන්න බැරි නම්? මෙන්න මේ නිසා අපි නැවත හදාගමු. මේ සම්බන්ධයෙන් මම ඉතාමත් ඕනේ කමින් ආණ්ඩුවෙන් අහනවා. මෙතන අගමැතිනියයි විමල් රත්නායක අමාත්‍යතුමායි සිටිනවා. ඔබතුමාලා මේක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක දැන් ඔබතුමාලට පුළුවන් වුණා දැන් කතා කරන්න. මොකද 130ක් මේ බද්දක් දැම්මේ නැහැ. ඒ උපකල්පනය කළා හිතුවා. ඉතින් ඒ 30 15ට ගේන්න පුළුවන් කියලා 15 බිඳුව කරන්න කියලා. පෝත් සිටියේකේ බිඳුවක් කරන්න පුළුවන් නම් ඇයි ලංකාවේ අයට ඒක කරන්න බැරි වන්නේ? ඉතින් මම ඉතත් ඕනේ කමින් මේ තරුණ ජනතාව වෙනුවෙන් මම ඉල්ලන්නේ ඒකයි. 72 ප්‍රශ්නයක් තිබ්බා. 89 ප්‍රශ්නයක් තිබ්බා. 83 ඉඳන් අවුරුදු 30ක් මේ රට හෙන ගහන අනවශ්‍ය ප්‍රශ්නයක් තිබ්බා. මේ ඔක්කොම තරුණ අය හරි මාර්ගේ යන්නේ නැතුව මේ වගේ අවස්ථාවක් තිබ්බාම අද ව්‍යාපාරයක් කරන්න ගියාම අපේර වැඳලා පුදලා යාට කියන්න අවශ්‍ය වෙන ස්තුතිවන්ත වෙනවා මේ අය ව්‍යාපාරයක් කරනවා කියලා. 120ක් පොලිය අනුපාතයක් ගෙවලා ඊට පස්සේ ඉතාමත් අධික සේවක පිරිසට පරිණඩි ගෙවලා ඊට පස්සේ විදුලි බිල මේ ආසියාවේ වැඩිම ප්‍රමාණයක් ගෙවලා වතුර බිල ඒ වගේම උසට තියෙන එකක් ගෙවලා ඊට පස්සේ අනිත් ඔක්කොම හිරි අර කළා රජයේ නිලධාරීන් පර්මිට් එකක් දෙන අවුරුදු දෙකක් ගිහිලා අගමැති ජනාධිපතිගේ කතා තුලින්ම කියනවා මම පිළිගන්නවා ඒක වැරදි නෙවෙයි. ඉතින් ඒ වගේ අවස්ථාවක මොකටද අපි අන්තිමට ලැබපු ලාභෙනුත් 136ක් ආණ්ඩුවට ගෙවන්න ඕන නම් මොකටද ව්‍යාපාර කළ මේ රටේ? ඊට වැඩිය හොඳයි ඩුබායි හරි ඉන්දියාවේ හරි මලේෂියාවට ගිහිලා එහෙන් සම්පූර්ණයෙන්ම ග්ලෝබල් ලර්නින්ග්ස්. අද මලේසියාවේ පිටරටින් ඉන්න එක්කෙනෙක්ට බිඳුවයි. ඩුබායි වල 7-5ක් ගෙවන්නේ. ඉතින් ඒ වගේ අවස්ථා තියෙනකොට ඇයි අපේ දක්ෂයෝ මෙතනින් පිටරටට තල්ලු කරන්න හදන්නේ? අපේ දොස්තරලු ඔය ප්‍රශ්නේමයි තිබෙන්නේ. ඒ මේ රටේ ගෙවන්න බැරි එක නෙමෙයි ජීවත් වෙන්න බැරි එක ප්‍රශ්නයක් තමයි තියෙන එක. ඉතින් ඒතකොට ඒගොල්ලෝ ඒ රටට ගිහිලා මෙහට ආදම් එවන එකට වැඩිය මෙහෙම දිරිගන්වලා වැඩක් කරන මේක හැම දෙනාටම එකහසේ සලකන්න බැරි වුණාට ක්ෂේත්‍රය යනුව කටයුතු කළා වැඩ කටයුතු කරන්න ඕනේ කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඉතින් ඔබෙන් තියෙන්නේ ආණ්ඩුවක් වශයෙන් අපේ විපක්ෂෙන් යෝජනා කරන්නේ අභියෝගයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අභියෝග කරන්න. කරුණාකරලා අපට අවස්ථාව දෙන්න අපේ ජනතාව ආරක්ෂා කරන්න කියන එකට. මේකේ ඔබතුමා ආදායම බිලියන 10ක් නැති වෙනවනම් මෙන්න අනිත් 10 මේ දෙක ආදේශ කළා මේ ප්‍රශ්නේ විසඳන්න කියන එක ඔබතුමාලා තුල මම මේ අවස්ථාවේ මතක් කරනවා. ඊළඟ ඊට පස්සේ මම මේ තියෙන අයවැය යෝජනාව තුල ඉදිරිපත් වුණ ශ්‍රී ලංකා නායතන ආයතනයට කෝටි 2000ක මුදලක් වෙන් කරන අයවැය තුලින් මම මේ අවස්ථාව කියනවා. ඒකත් හරි අපරාධයක්. බිලියන් 650ක් ණයක් ගෙනියන අවස්ථාවේදී මේ අවස්ථාවේ අපි සුළු සහ මධ්‍යම කාලීන ණය බිලියන් 360ක් තියෙන අවස්ථාවේදී මේ රටේ බැංකු වෛරාවක් බිලියන් 70ක් තියෙන අවස්ථාවක මේ බිලියන් 20ක් දීලා මොනවද කරන්න පුළුවන් වන්නේ? මං ඉතමත් ඕන එකමින් කියන ඒ බිලියන් 20 පාවිච්චි කරන්න අර වයවෘද්ධයේ ඉන්න අයට පෙන්ෂන් එකට ඒ තියෙන අර පොලි අනුපාතය 10% 7 ඉන්න 15% ගෙවන්න. ඒක අවශ්‍යතාවයේ තියෙන මේක පුළුවන් තරම් ඉක්මනට කමර්ෂලයිසේෂන් කරන්න. ව්‍යාපාරික ව්‍යවසායකයක් එක්ක එකතු වෙලා වැඩේ කටයුතු කරන්න. මේක තුලින් තමයි මේ ශ්‍රී ලංකා නායතන ඉදිරියට ගෙනියන්න පුළුවන් වන්නේ. මම මේ අවස්ථාවේදී අත්දැකීමක් තියෙන නිසා මම කියන්නේ ශ්‍රී ලංකා ගෲප් එකට තියෙන ශ්‍රී ලංකන් කේටරින්, ශ්‍රී ලංකන් ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින්, ශ්‍රී ලංකන් එන්ජිනියරින් ඇන්ඩ් ARO මේ ඔක්කොම ලාභ ලබන ආයතන තුනක්, කියන්නේ සබ්සිඩියරිස් තුනක්. මේක ගෲප් එකකට දැම්මම මේ අලාභයක් වන්නේ මොකද පියාසර කිරීම අලාභයක් බවට පරිවර්තන වෙලා තියෙනවා. ඉතින් මේ සොවරින් ගැරන්ටිස් දීලා තියෙනවා US ඩොලර් මිලියන් 207කට. මේක මම දන්න විදිහට ඊයේ මම තොරතුරු හොයලා බලලා තමයි ක්‍රියාත් මේ දැනුවත් කරන්නේ. US ඩොලර් 207කට සොවරින් බොන්ඩ් දීලා තියෙනවා. ඒ වගේම BOC එකයි People Bank එකයි US ඩොලර් මිලියන් 330ක් ණයක් දීලා තියෙනවා. මේ දෙකම සොවරින් ගැරන්ටියක් තිබෙන්නේ. මේ ඔක්කොම එකතු කරාම බිලියන් 165 කියන්නේ කෝටි 16500යි. ඒ වගේම මේකේ මේ ලෙගසි ඩෙට් එකක් තමයි කියන්නේ. මම හිතන විදිහට ඒක හරි වචනයක්. මොකෝ එමිරේට්ස් ආයතන ලාභ ලැබලා ගත්තට පස්සෙ වුණ අලාභය තුල ඇති වූ දෙයක්. ඉතින් ඒ මේ බිලියන් 300 කනගාටු US ඩොලර් බිලියන් 165 අපිට පුළුවන් නම් රජයකට මේක අරන් ඒකට ගැරන්ටියක් දාලා ඒගොල්ලෝ කම්පැනි එළියට ගන්න. එතකොට ඒගොල්ලෝ US ඩොලර් මිලියන් 7ක 8ක තියෙන පොලිය අනුපාතය මාසෙකට ගෙවන එක නැති වීගෙන යනවා. ඉතින් මම හිතන විදිහ ඇමති මෙතන ඉන්න නිසා, ඔබතුමා මේ සම්බන්ධ ක්‍රියාශීලීව වැඩ කරන නිසා අදහස ඉදිරිපත් කරන්න. මේක රජයේ බදාගෙන තිබ්බට වැඩක් නැහැ. මම කියනවා එන අවුරුද්ද එනකොට ඔය කොච්චර කවුරු දැම්මත් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වෙනවා. දැන් මේ වගේ අදහස් ඉදිරිපත් කරන්නේ අපි දැකලා මේක දුවලා මේක ඔය වගේ සුරංගනා ලෝක තුලින් ගමන් කරලා අන්තිමට මේක ක්‍රෑෂ් ලෑන්ඩ් වුණාට පස්සෝ කියන්නේ මේ නිසායි, කොරෝනා නිසායි, අරක නිසා වුණා. ඉතින් ඊට වැඩිය හොඳයි හොඳ එයාලයින් පාර්ට්නර් කෙනෙක් එක්ක 149ක් right okay but you're the line minister you also can give ඔගොල්ලෝ ඔක්කොම ඉතාමත් ප්‍රබල ඇමතිවරුනේ. ඉතින් ඒ 100ට මේ අගමැතිතුමියත් ඉන්නවනේ, ඒකත් කියන්න පුළුවන් කැබිනට් එකට. දැන් ඒ 151ක් ඔබතුමාලා තියාගෙන 140 තමයි විකුණලා 100%ක් මැනේජ්මන්ට් එක එළියට දාන්න. මේක තමයි එකම උත්තරය. මොනා කරත් ඒක තමයි මම හිතන ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඉතින් මම යෝජනා කරන්නේ මේක ලෙගසි ඩෙට් එක, ඒ කියන්නේ මේ US ඩොලර් බිලියන් 100 ශ්‍රී ලංකන් බිලියන් 165 ගන්න ආණ්ඩුවට අරන් ඒ තුලින් ඉදිරියට ගෙනියන්න. මොකද මේකේ ශ්‍රී ලංකා නායතනයේ කැරි ෆෝවර්ඩ් ඩෙට් එක US ඩොලර් බිලියන් 600යි. ඒ කියන්නේ US ඩොලර් බිලියන් 2.4යි, ශ්‍රී ලංකන් රුපියල් බිලියන් 600යි. ඒ නිසා මේ අවස්ථාවේදී ඒ අයට අවශ්‍යයි. එයා ක්‍රාස් මම හිතන්නේ හරියට ප්ලෑන් කරොත් 35ක් විතර අවශ්‍යයි. දැන් තියෙන්නේ 22යි. 22කින් මම හිතන්නේ අර එන්ජින් 2-3ක් හද යනවා. ඒ තුලින් හැබැයි ඒ පරණ ඒවා මේවා තරම් කරන්න අවශ්‍ය නම් අපිට කටාර් එක්ක, එමිරේට්ස් එක්ක, සිංගප්පූර් ඇලන්ස් එක්ක, මලේසියාන් එක්ක, මේ වගේ රටවල් එක්ක තරම් කරන්න, කොම්පනිත් එක්ක තරම් කරන්න අවශ්‍ය නම් අපිට 35ක්වත් අමම වශයෙන් තියන්න අවශ්‍යයි. ඔබතුමාලා මේ සම්බන්ධයෙන් එංගලන්තයට දවසර දෙකක් යන්න පුළුවන් හැකියාව තියෙනවා. ජපානය, ඔස්ට්‍රේලියාව, ජපාන මේව තමයි පාවිච්චි කරන්න අවශ්‍යන්නේ. ඉන්දියාවට අපි මහිතන්නේ සුමානකට 200 ගමනක් යනවා. මේව තමයි අපේ කෑෂ් කවුස්. මේව පාවිච්චි කරලා මේක ඉදිරියට යම් විදිහේ ලාභ උපයන්න පුළුවන් එයාලන් එක්කට පරිවර්තනය කරන්න. ඒ නිසා මම ඔබතුමාට ඉදිරිපත් කරන්නේ මේකේ ඉදිරිපත් කළ තියෙනවා ජනාධිපති ඩේලි මීර එකත් එක්ක පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා කියලා. ඉතින් ඇමතුමා ඔබතුමාගේ විෂය පද්ධති යටතේ, නමුත් ඒක ජනාධිපති කාර්යාලයේ හිටියට මේ පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකට යනවා නම් ඒක තමයි හරි දේ.
ගරු මන්ත්‍රීතුමා, තව මිනිත්තු 17ක කාලයක් ලැබෙන ඔබතුමාට.
මට තියෙනවා මේ අපේ අලවතුලගේ සම්පූර්ණ වේලාවත් මට දීලා තියෙනවා.
මිනිත්තු 17ක කාලයක් ලැබෙන ඔබතුමාට අමතරව.
ඔව්. ඉතින් ආණ්ඩුවට ඒ වගේ අදහස් යොමු කරන්නේ ඒක එතකොට ඒක පාවිච්චි කරලා අපට බැනලා ඒ අපි කියන මාර්ගේ යන්න පුළුවන්. ඔය ඉතින් අපි කියන ගමන පාවිච්චි කරලා අපට බැනලා ඒ පාරෙම යන්න කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් අන්තිමට සාපේ අවුරුදු 76 සාපේ අපි ඔක්කොම එකයි. අපි ওই පැත්තේ ඉන්න සහෝදරත්වයේ වගේම මේ පැත්තේ මොකද්ද ප්‍රශ්නේ? අගමැතිගේ account එකේ මිනිත්තු 2-3 ගන්න මට ප්‍රශ්නයක් නැහැ. ඉතින් බලා වියට්නාම් බයලා ගියා වෙන්නේ නැති. ඉතින් මේ සම්බන්ධයෙන් අපට කියන්නේ දැන් ඉදිරියට අපි කොහොමද ගෙනියන්න පුළුවන් වන්නේ? අපිට තියෙන්නේ මේ රට හරි මාර්ගයට ගෙනියන්න අවශ්‍යයි. දැන් registered company 222,000 මේ රටේ තියෙනවා. අපේ work force එකේ ශ්‍රම බල ශක්තියේ 180,000 සිටිනවා. මේකෙන් අදට තියෙන්නේ ක්‍රියාශීලී EPF number 126යි. මේකේ නොන් ඇක්ටිව් මෙම්බර්ස්ලා 10,181ක් තිබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි ඉතාමත් පුදුමේ සහගත තත්ත්වයක් ඇති වුණා. අද ටැක්ස් ගෙවන ප්‍රමාණයක් සිටින්නේ EPF එකෙන්, ඒ කියන්නේ EPF ෆයිල්ස් ප්‍රමාණයෙන් 104% අද බදු ගෙවන්නේ. ඒ කියන්නේ ටැක්ස් ෆයිල්ස් ඇඩ්වාන්ස් පර්සනල් ඉන්කම් ටැක්ස් එක 3,50,000ක් ගෙවනවා. advance self declaration 150,000ක් ගෙවනවා. ඉතින් මේක පුදුමා සහගත රටක් නොවේද? මේකෙන් අපි මේ අවස්ථාවේ දිරිගන්වන්න ඕනේ. ඒකයි මම කියන්නේ කරුණාකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේ සුද්ධන්ට ඇවිල්ලා අපිට කියන්න ඕනේ අපි කීයක් ගෙවන්න ඕනේද කියලා. 117 මාරක් ගෙවුවා නම් මේ කියනම ගෙවනවා. 136ක් මේක 40ක් ගෙවුවාම I am telling that in English as well. Prime Minister, I am telling with the situation of a practical ability, we must ensure that tell the IMF that 36% taxes is ill-affordable and it's not permissible in a country like this to ensure that you tax people beyond their expectation. Ensure that we pay nothing more than 20%. Why don't they tell the same thing to OECD countries? We are not a signatory to that. So on that basis, ensure that we basically say no more than 20%. As a duty, and the payee also is subject to a maximum of 20%. Your loss of revenue may be 100 billion, but that 100 billion can be caught with much more motivational aspect. And I hope this will be communicated in the same manner, now that it is communicated in English, that the IMF gets this message. If the government can't do, we as opposition will help you to force them, because after all, it's the Sri Lankans that have got to live on this country, not the IMF. There is only one or two countries that the success story of the IMF has come out. Korea is one of them, others are still wanting. Sri Lanka is another very close second, because certainly we had Ranil Wickremesinghe that has gigantic service of able to bring from a debt-ridden country to what it is, but he paid the price of operation successful, patient dead, and today you all are in government. That's the issue. So on that basis, I'm basically saying that if you don't do the same thing, it will be the same operation rerun for the second exercise. See, the මේ සම්බන්ධයෙන් අපිට පේනවා 180කින් 104ක විතරක් බදු ගෙවන්න ෆයිල් ප්‍රමාණය තියෙනවා. මේක පුදුමාසාර රටක් නොවේද? ඊට වගේම state owned enterprises 5,527ක් තියෙනවා. මේකෙන් ලාභ ලබනේවා බිලියන 80 company 85ක් තිබෙනවා. මේ ඔක්කොම බැලුවම ඉතිරි 400 බිලියන 80ක අලාභයක් ගෙනියනවා. කොහොමද අපි මේක හරියට පරිවර්තනය කරන්න පුළුවන් වන්නේ? ඉතින් ඒ නිසා මේක තමයි හොඳම අවස්ථාව, පුළුවන් තරම් ආයෝජන මේ රටට ගෙන්න ගන්න. අද එළියට බැස්සාම ස්ට්‍රයික් කළා, බෝඩ් දාලා ඒ කට්ටිය මුකුත් නැහැනේ. දැන් ඒව ඔක්කොම මෙතන ප්‍රායෝගික රටක් දුවන්න හදනවා. දැන් බලන්න කොච්චර සහයෝගයක් විපක්ෂයෙන් ලැබෙනවද? අපි ඔයගේ බෝඩ් ලැලිය අල්ලන්නේ නැහැ නේ, අපිට වෙලා නැහැ. අපර අවශ්‍ය වෙන්නේ රටක් හදන්න පුළුවන් මාර්ගයක්. ඉතින් ඒ සම්බන්ධයෙන් දැන් බෝඩ් ලැලිය අල්ලලේ ප්‍රශ්නේ නැති අවස්ථාවේදී ආයෝජනය මේ රටට ඇවිල්ලා තියෙනවද? දැන් මාස 7ක් තිබෙනවා, මේකේ ආයෝජනය එන්න අවශ්‍යයි. අපි මෙතන කියන කරුණාකර ආයෝජන ගේන්න, අපි කියන වමට සිග්නල් දාලා දකුණට හැරෙන්න එපා. එහෙම කියනකොට ඒ සුද්දන්ට මීට වැඩිය අවස්ථාවක් තියෙනවා ආයෝජන කරන්න. ඉතින් ඒ නිසා මං ඊටමත් ඕනේ කමින් කියන්නේ අප මේ අවස්ථාව ආයෝජන ගෙන්න ගන්න පුළුවන් අවස්ථා ඇති කරන්න. අපි මේ රටේ අවස්ථා ගණනාවක් අයි වී වුණා 1952 සිංහල ඔන්ලි කියන සංකල්පය තුලින් අපේ රටක් ඉදිරියට ගෙනියන්න පුළුවන් හැකියාව නැත. ඉන්දියාව ඒකම කරා. ඒ භාෂා 3-4ක් මේ රටේ මව් භාෂාව බවට පරිවර්තන. මේ සිංහල දෙමළ ඉංග්‍රීසි තිබ්බනම් රට කොච්චර ඉදිරියට යනවද? ඊට පස්සේ 1983 ජාතිවාදීන් රටක් නැති වුණා. ඊට පස්සේ අපේ රටේ තරුණ ව්‍යසනය තුලින් ප්‍රශ්න ඇති වුණා. ඒ වගේම තමයි සුනාමි ප්‍රශ්න ඇති වුණා. ඒ වගේම අපේ පාස්තු බෝම්බ ඇති වුණා. මේ ඔක්කොම රටක් සංවර්ධනය වීගෙන යන අවස්ථාවේදී අප රට නැත්තර නැති වෙන අවස්ථා ගණනාවක් ඇති වුණා. ඒ නිසා නැවත මේ අවස්ථාව ඇති නොවන විදිහකට කටයුතු කරන්න. දැන් අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කතා කරනකොට NCMC දැන් මේ සම්බන්ධයෙන් මතකයි කොච්චර දොස්තරවරු මේ සම්බන්ධයෙන් එළියට එන්න පුළුවන් වුණාද? NCMC එක තිබ්බනම් අද අපි ලෝකෙට අපි දොස්තරවරු හදලා අපනයන කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි අද තියෙන්නේ නේපාලේ, බෙලරුස් වල, චීනෙන් මේ වගේ තැන්වලින් චීනයේ දොස්තරවරු ඇවිල්ලා අද මෙහෙත් නියෝජනය වෙනවා ඇති. නමුත් මේ NCMC එක තිබ්බනම් අපි කොතරම් සාර්ථක තත්ත්වයක් ඇති වෙනවද කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. මම මේවා කියන්නේ ඔබතුමාලට අර අවුරුදු 76 සාපේෙන් ලබා ගන්න පුළුවන් හොඳ ගුණාංග පාවිච්චි කරලා ඔබතුමාලා ඒකට තමාලගේම උපන්න සහතිකය දාලා වැඩි එළියට දාන එක තමයි මම මේ අවස්ථාවේ මතක් කරන්න හදන්නේ. ඒ වගේම තමයි අප මේ අවස්ථාව මේ ආදම් උපයන මාර්ග ලෙස බැලුවොත් මට පේනවා ඒකෙත් විෂමතා ගණනාවක් තියෙනවා සුරාබදු. දැන් මේ සම්බන්ධයෙන් මා හිතන විදියට මගේ අදහස වන්නේ මේ ආණ්ඩුව ඔය කසිප්පු මුදලාල්ලා සිගරට් බීඩී නිෂ්පාදක කරුවොත් එක්ක උදව් කිරීමක්. මොකෝ මිල වැඩි කරනකොට මං කියන්නේ මම ඔය අරක්කු බොන්නෙත් නැති සිගරට් බොන්නේ නැති ඉති ගන්නක් නැහැ. මේක තහනම් කරත් ප්‍රශ්නයක් නැහැ. 100% වැඩි කරත් හැබැයි ආදේශ කරන්න පුළුවන් මට්ටමක් තියෙනවා. මේක 100%ක් වැඩි කරන්න පුළුවන් ඒක ආදම 100% වැඩි වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක 100%ක් වැඩි වුණොත් අන්තිමට වෙන්නේ සිගරට් බොන එක ඔක ගිහිලා බීඩි කොටයක් බොනවා. නැත්නම් අද අරක්කු බොන එක කෙනා ගිහිලා කසිපු ටිකක් ගන්නවා. ඒකෙන් මම බලන්නේ මේ ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවාද? මොකද රජයේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් හරියට කියන්න අවශ්‍යයි. මෙතන ඇවිල්ලා 100-110 වැඩි කරලා ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල ඕන නිසා ඉන්ඩෙක්සේෂන් ගෙනල්ලා ඒ වගේ කටයුතු කිරීම තුළින් මේ රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැයි කියන එක තමයි මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඉතින් ඒ නිසා මං ඉතමත් ඕනේ කමින් කියන්නේ ආණ්ඩුවක් වශයෙන් මේක ප්‍රායෝගිකව බලන්න. මං කිව්වා වගේ මේ හැම වෙලාවම යුද්ධේ තියන්න බෑ මේ සොල්දාදුරන්ට. මේ ජෙනරල් සම දැන් අතට අරන් ඒ කටයුතු කරන්නම අවශ්‍යයි. දැන් මේ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව එක කම්පනියකින් බිලියන් 70ක් ලබා ගන්න එක බොහොම හොඳයි. ඊටත් වැඩිය ගන්න පුළුවන් හොඳයි. නමුත් ඒ වගේ හොරට මේ රටට එනවා නම් ඒ ප්‍රශ්නේ ආදේශ කරන්න පුළුවන් උත්තරයක් සපයන්නම අවශ්‍යයි කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. දැන් සාමාන්‍යයෙන් ඇස්තමේන්තු කළා තියෙනවා මේ සිගරට් හරි ඒ ඔක්කොම මෙතන ලක්ෂ 90ක කනගාටුයි. බිලියන් 9ක සිගරට් හරි ඒ ආදේශ කරන ප්‍රමාණයක් මාකට් එකේ තියෙනවා කියලා. ඒකෙන් අද තියෙන සිගරට් විකුණලා තියෙන්නේ බිලියන් 1.9ක්. ඒ කියන්නේ 75% විතර ව්‍යාජ දේවල්. එහෙනම් බීඩි වලින් එන ආදායම් මොකද්ද කියලා ඇහුවොත් ඒගොල්ලෝ කියනවා මිලියන් 10ක් 15ක් 20ක් විතරයි තියෙන්නේ කියලා. ඒක නිසා තමයි මම අහන්නේ මේ මිල වැඩි කිරීම තුළ අපි උදව් කරන්නේ ඒ බීඩි නිල නොවන මට්ටමට නිෂ්පාදනය කරන අයද? මොකද මේ නිෂ්පාදනය කරන අය මිල්ලර තියෙනවා. මේක නියාමනය කරන්න ඒක තුළින් ඒගොල්ලෝ කියනවා අවශ්‍යතාවයක් තියෙනවා. හැබැයි කරන්නේ නැහැ. දැන් මේකත් මම සන්ඩේ ඔබ්සර්වර් 9 වෙනි මාර්තු 9 වෙනිදා මේක ඉදිරිපත් කළ තියෙන්නේ කමිෂනර් ජෙනරල් ඉලිසිට් ලිකර් කෝස 80-100 billion රෙවෙනියු ලොස් ඇනුවලි. දැන් බලන්න 100ට දලදේශ නිෂ්පාදනය 100ට 7ක විතර ආදමක් හොයන්න පුළුවන් මාර්ගයක් අපි පෙන්වලා දෙනකොට ඇයි මේ සම්බන්ධයෙන් නිල නොවන මට්ටමට ගිහිල්ලා ඒ ප්‍රශ්නයක් ඇති කරන්න පුළුවන් වන්නේ. ඒ වගේම තමයි අපේ විදේශ විනිමය අපි හොයාගන්නම අවශ්‍යයි. මේක තමයි රටට අත්‍යවශ්‍යම දේ. මේක හොයන ආකාරය දැන් 2024 මේ ඉකොනොමි සංග්‍රහයෙන් ඉකොනොමික්ස් සංග්‍රහයෙන් ඉදිරිපත් කළ තියෙන ආදායම පෙන්වලා තියෙනවා merchandising exports 2024 වර්ෂයේදී US dollar billion 12.7ක් තිබ්බා මේ මුළු 2024 වර්ෂයේදී US dollar billion 26ක් තිබ්බා ඒ cash flows ඔක්කොමත් එක්ක පුරෝගතන කළ තියෙනවා 25 වර්ෂයට merchandise exports US dollar billion 14යි services inflows ඒ කියන්නේ tourism වලට billion 8යි ඒ වගේම computer IT සහ ඔක්කොමත් එක්ක billion 8යි worker remittances ඒ කියන්නේ ප්‍රේක්ෂණීය US dollar billion 8ක් මේ රටට එන්න 2025 වර්ෂයේ. කියන්නේ බිලියන් 30යි. දැන් මේ බිලියන් 30 ඇතුලේ අද ඔබතුමාලා ගේන්න යන 115 බද්දක් තියෙනවා. අන්තිමට වෙන්නේ එනවනම් දැනට ගිය අවුරුද්දේ ඇවිල්ලා තියෙනවා කියලා කියන්නේ මේ හවසේ ඇස්ටිමේන්තු කළ තියෙනවා කනගාටු ප්‍රායෝගිකව ඇවිල්ලා තියෙනවා මිලියන් 848ක්. මේ බද්ද දැම්මට පසුව මම ලියලා කියන්න මේක අඩු වේවි US dollar මිලියන් 100කට. එතකොට ඔබතුමාලා මේ ජාත්‍යන්තර මුදල් අරමුදලේ සුද්දෙක් just because a white skin person comes and tells that here put this 15% are we going to lose 848 million or be proactive and find 10 billion and tell them here is option and here is opportunity of substituting the two and protecting our Sri Lankan entrepreneurs as well as ensure that the country is put on a firm footing in the right direction ඒ වගේම තමයි මම මේ අවස්ථාව ප්‍රයෝගික කරගන්නවා මේ මං සංචාර කර්මාන්තේ කාර්ක සභාවේ තියෙන අවස්ථාව ඉදිරිපත් කරා මේ රටේ අද මම හිතන්නේ සංචාරක ලක්ෂ 25ක් විතර එන අවස්ථාවේදී දකුණු ප්‍රදේශයේ හුඟක් තැන් ලියාපදිංචි වෙලා නැහැ. ඒ සම්බන්ධයෙන් අද පොයින්ට් ඔෆ් සේල් මැෂින් දැන් ජනාධිපති මෙතෙන්ට ඇවිල්ලා අයවැය තුලින් කියනවා අපි මුදල් වෙන් කරලා තිබෙනවා මේ පොයින්ට් ඔෆ් සේල් මැෂින්ස් වලින් මේ රටේ ආර්ථික හරියාකාරව ඉදිරිපත් කරා. ඒක හරි දෙයක්. අපිත් මේක 2015-16 කරා මේ කරා නමුත් රජයේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් ඉදිරියට ගෙනියන්න පුළුවන් හැකියාව නැති වුණා. ඒ නිසා කරුණාකර ආයෝජන කරන්න මේ මාර්ගයෙන් පොයින්ට් ඔෆ් සේල් එක මේ රටට ගේන්න ගෙනල්ලා ක්‍රියාත්මක කරන්න. අද දකුණට ගියාම ඔබතුමාලාගේ ඒ ක්‍රෙඩිට් කාඩ් එක දුන්නත් බිල ගෙවන්නේ අන්තිමට ගිහිල්ලා ඒක ඊශ්‍රායලයේ හරි රුසියාවේ ඒකට ගිහිල්ලා සල්ලි එළියට යනවා. ඒතර වැඩ ගෙවන්නෙත් නැහැ. ඒ වගේම පැල් ගෙවන්නෙත් නැහැ මෙලෝ දෙයක් ගෙවන්න නැතුව මේ රටින් පිටට විදේශ අපේ සම්පතත් එළියට යනවා එහෙනම් මොකද්ද මේ කරන්න හදන්නේ දන දන මේක අනිවාර්යයෙන්ම ලියාපදිංචි කරන්න ඒ කිව්වා වගේම මේ රටේ රෙස්ටෝරන්ට්ස් දාලා අර තියෙන BYOB bring your own booze කියන්නේ නැතුව ඕන එක්කෙනෙක් ලයිසන්ස් එකක් දෙන්න සුද්දෙක් එනවා නම් එයාට නීති අනුකූල දෙන්න පුළුවන් නම් මොකද්ද මේ ලැජ්ජ බයක් තියෙන්නේ ඔකට ලයිසන්ස් එකක් දෙන්න ලක්ෂයක් ගහලා ඒ ලයිසන්ස් එක අරන් ඒක ක්‍රියාත්මක කරන්න ඊට පස්සේ මේ අය මේ වගේ පොස්ට් මැෂින්ස් වලින් වෙනින් රටේ ක්‍රෙඩිට් කාඩ් වලට එවන මං කැමති මේ රටේ ඕන එක්කෙනෙක් මේක ඊශ්‍රායල් වෙන්න පුළුවන් මේක රුසියාව වෙන්න පුළුවන් එන්න දෙන්න මේ රටේ ඩොලරයක් හොයාගන්න පුළුවන් නම් ඒ හෙවීමට තමයි අවශ්‍ය වන්නේ මේක ඊට පස්සෙ නියාමනය කරන්න පුළුවන් අපි මේක පොහොසත් රටක් වුවට පසුව වෙන්න ඉස්සලා අපි ක්ලීන් සූට් එම්පී පොකට් වලින් අපි ප්‍රතිපත්ති ඇති කරලා අන්තිම රට යන්නේ එක පැත්තකට ගිනියන තියෙන තව මාර්ගයකට කියන එක තමයි තියෙන්නේ ඒ නිසා කරුණා කළා මේක දැන් වෙනවා මේකෙන් අපට බිලියන් අඩු ගානේ 50ක 60ක විතර ආලාභයක් තියෙනවා ඒක ඇති කරන්න ඒ වගේම today that there is a sense of flirtation that is going on two of the biggest national leaders Donald Trump from the United States and Putin from Russia so when the world is talking of sanctions on Russia we Sri Lanka gets feared and we were saying we can't use rubles etc even though it's not a prohibited currency why don't you ensure that we basically get the Russians to come and spend in rubles here ensure that we collect that buy fertilizer buy the oil buy the coal that is required because then you are basically utilizing for what they are unable to spend they like to ensure that they come and spend here but they don't have the capacity to come out they have to buy the dollars and all in the black so ensure that you take it as a policy that you bring the rubles into the country and ensure that you basically have foreign exchange so it's not a prohibited currency you ensure only get the central bank to get up from their sleep because their job is to ensure that they take the path of least resistance why create a problem when there's no problem but that's not the problem the country is facing a problem this innocent younger generation is waiting to see how they can basically get integrated to the economy but these are the opportunities that you can basically get so ensure that you mandate dictate to them that this is a necessity that you have got to do and ensure that we basically get it done so that අද ආදායම වැඩි වෙන මාර්ග ගැන කතා කරනකොට තව එකක් තමයි තියෙන්නේ. අපේ මේ
කරු මන්ත්‍රීතුමා තව මිනිත්තු දෙකක කාලයක් තිබෙනවා ඔබතුමාට.
17 වෙනුත් තව තියෙනව නේද? මම ඒකේ පුරුවන්තර ඉක්මනට සම්බන්ධයෙන් කතා කරන ආදායම සම්බන්ධයෙන් හොයන්න පුළුවන් විදේශිකයන් මේ රටේ ඇවිල්ලා ඉඩම් ගන්නේ නැහැ. ඒගොල්ලෝ මේක ලීස් එකට ගන්නවා. ලීස් එකට ගත්තට පසුව වෙන්නේ ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ අවුරුදු 99 එකට ගත්ත ලීස් එකේ ගෙවන්නේ අවුරුදු 20යි. ඒකිනුත් ඒගොල්ලෝ හිතුව මතේ ගෙවන්න පුළුවන් පිරිසක්. ඒතකොට ඉඩමුත් යනවා අපිට මේ ලයිසන් උත් නැති වෙනවා. අන්තිමට එන්නේ ආදමෙන් නැති වෙන එක. ඉතින් වහම මේක නිවැරදි කරන්න. මේවා කියනවා ඒව වෙන්නේ නැතුණාම අපට නිකන් ආදයක් නැති වෙනවා. ඒ වගේම තමයි මේ රටේ විගණාධිපති ඉදිරිපත් කරලා තියෙනවා රජයේ වාහන 5000ක් අතුරු දහන්. දැන් මේක කියලා තියෙනවා අවුරුද්දක් විතර නැතිලා තියෙනවා. දැන් මේ සම්බන්ධයයි ඇසට් රෙජිස්ටර් එකක් ඇතිවන්නේ නැත්තේ. මේව ඉස්සෙල්ල තිබ්බා. ඇයි මේක ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? ඉතින් මේව තමයි අයවැයකින් ඉදිරිපත් කරලා තියෙන අවශ්‍ය වන්නේ. එතකොට අප මේ අවස්ථාවේදී මම හිතන විදිහට අවශ්‍යම දේ තමයි the business are profit driven, economies are policy driven. If business confidence goes down, then that is the biggest problem that we have. So ensure that we create that confidence that is there. Investments today doesn't get a tax relief. There is lagging area that doesn't get tax relief. So why is it that you have got to come and invest when there is no benefit, reciprocal benefit? The same investor today, whether it's MAS, whether it's Brandix, they have gone to India and invested simply because they are getting everything for nothing and Sri Lanka is charging 36% on their global earnings. Remember, global earnings, Singapore is zero. Bahrain, Dubai is zero. So ensure that we have got to emulate to some degree and also ensure that we get on the correct track. Then on the other way of deglobalization, US President Donald Trump is basically pursuing a deglobalization. Now our market is basically, we have got a market access there without any concomitants. Ensure that we protect that, ensure that we discuss with them and ensure that we are able to open our markets up. I guess this is the time of uniting.
කරු මන්ත්‍රීතුමා වෙලාව අවසන්.
දෙකක් දෙන්න මම එක මේව කරන්න. මම එක මේ අවස්ථාවේ කියන්න. Uniting as a global citizens to confront cross-border challenges together. I saw this something very similar to the foreign minister Vijay Herath talking the same language. Ensure that this is put to place and ensure that we engage with them. So රජය කියනවා government target 6 key sectors to attract foreign direct investment. ඒක කියනවා hospitality, logistics, renewable energy, technology, agriculture and apparel and textile. දැන් මේක trust industries කියලා මේකට ඇවිල්ලා බදු ගහනවා. ඉතින් මේක නම් තියෙන 6 මේවා අවුරුදු 15ක් තිබ්බා එතන. මේවම ආයිත් ඇවිල්ලා මේක relabel කරලා එළියට දාන්න හදන්නේ. ඉතින් කරුණා කළා මං හිතන විදිහ BIO එකේ බොහොම හොඳ සභාපති කෙනෙක් කියනවා මගේ එකම පන්ති හිටපු මිනිහෙක් හොඳයි. නමුත් එයාට මේක දෙන්න තියෙන්නේ මේකේ එතන ඉඳන් කටයුතු කරන්න පුළුවන් දේවල්. එයාට මුකුත් විකුණන්න බැරුව රජයේ මුකුත් අවස්ථාව දුන්නේ නැතුව නම් එයා විකුණන්න දෙයක් නැහැ. මෙතන tax incentive දෙන්න, interest rate දෙන්න, අර port city එකේ තියෙන benefit එක හොයලා බලලා කොම්පැනි හැම එකම දෙන්න බෑ. සමහර ප්‍රශ්න තියෙනවා. ඒ නිසා අපිට තියෙන්නේ එක හරියාකාරව ඒ මට්ටමට ගේන්න. ඒ නිසා මම මේ අවස්ථාව ඔබේ වෙලාව ප්‍රශ්නයක් තියෙන නිසා මම කියන්නේ මේ රටේ digitization වලට ගේන්න අවශ්‍යයි. අපි පුළුවන් තරම් මේක faceless operation එකක් ඇති කරන්න අවශ්‍යයි. මේක inland revenue customs වලට. ඒතර custom clearance මම හිතන්නේ මා වැරදිව වැටහිලා තියෙනවා මේ පෑ 24ක් කියන එක. මම කියන්නේ අද රෑ 12ට
ගරු මන්ත්‍රීතුමා අවසන් කරන්න වෙලාව අවසන්.
දෙකක් මම විපක්ෂ නායකයා ආරං දෙන්න ඔබතුමාට ඕනෑ හිංගයක් ඇති නොවන විදියකට කටයුතු කරන්න. මේ සම්බන්ධයෙන් පෑ 24 රෑ 10ට ගෙනල්ලා කස්ටම් එන්ට්‍රිය දුන්නොත් කස්ටම්ස් පෑ 24 වැඩ කරන එක නෙමෙයි. ඔබතුමාට ක්ලියර් කරන්න පුළුවන් නම් අද එන එක රෑ 10ට හෙට උදේ 5 වෙනකොට ක්ලියර් කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි මම කියන්නේ පෑ 24 සිස්ටම් එක කියලා. මේක අද පෝට් කිලෑම් පෝට් ෆුජේරා එකේ සිංගප්පූර් වල මේවා තියෙන එක. මේකේ කස්ටම්ස් එවුවම ඒගොල්ලෝ පෑ 24ක් වැඩ කරනවා කියනවා. ඒක නෙමෙයි පෑ 24. ඕන වෙලාවකට ගේන එක ප්‍රී ෂිප්මන්ට් පෝස්ට් ඔඩිට් මේවා තමයි කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට ඒ වගේම ඉන්දියාවේ අපිට පෙනුණා මෝඩි අගමැතිතුමා ආවට පසුව අනවශ්‍ය නීති රීති සහ ෆෝම්ස් 1700ක් අවුරුදු 8කින් නැති කරා. ලංකාවෙත් මේ වගේ තියෙනවා. මම හිතන්නේ තනවල එක දෙකකින් පුරවන්න තියෙන දේ පිටු හයකින් හතකින් තියෙනවා. මේව නැති කරන්න. මේව තුලින් තමයි අපි ගතානුගතික ආර්ථික ක්‍රමයට යන්නේ නැතුව අලුත් ආකාරයට යන්න. ඒතර කැෂ්ලස් ආර්ථිකයක් හදන්න. මේක තුලින් තමයි ඉදිරියට යන්න පුළුවන්. ඒතර ස්මාර්ට් බියුරෝක්‍රැට්ස් අධිකරණ එක සහ මේ රටේ ඉරඩිකේට් බියුරෝක්‍රැටික් ටෙරරිසම්, ඒ කියන්නේ රාජ්‍ය නිලධාරීත්වවාදී නැතිකරන එක. මේකත් අත්‍යවශ්‍යයි. ওই සුළු සහ මධ්‍යම ව්‍යාපාරිකයන්ට අර පරාටි නීතිය දැන් ඔබේ චේම්බර්ස් වලින්
ගරු මන්ත්‍රීතුමා වේලාව අවසන් අමතර විනාඩි 3ක් අරගෙන තියෙනවා කතාව අවසන් කරන්න.
මම මේ කියන්නේ එතකොට පිටු රට වැඩ කරන අයට අද බිලියන් 787ක් මාසෙකට එනවා. දැන් මම මුදල් ඇමති වශයෙන් ඉන්නකොට අපි US ඩොලර් මිලියන් 350ක් මාසෙකට අවම වශයෙන් පඩියක් තිබ්බා. මේක අද 200ට අඩු වෙලා තියෙනවා මොකෝ කොරෝනාට පස්ව. කරුණාකර ඔබතුමා අවස්ථාව ගන්න. මේක නැවත 350ට ඇති කළා අපිට අඩු ගානේ US ඩොලර් බිලියන් 1.2ක් අලුතින් ඇති කරන්න පුළුවන් දේවල් ඇති කරන්න. එතකොට ඩොලර් ඔක්ෂන් වලින් ඇති කරන්න. ඉතින් මේ නිසා මං ඉතාමත් ඕනේ කමින් කියන්නේ අපි අලුත් ආකාරයක ඉදිරිපත් කරමු. මේක අලුත් රටක් හදමු. මේක තනියෙන් හදනට වැඩි අපි මේ පැත්තේ විපක්ෂයේ දක්ෂය ඉන්නවා. අපිට කියන්න අවශ්‍ය වෙන්නේ හරි මාර්ගයට. අපිට ආණ්ඩුවන්නේ මේ ඕනෙවන්නේ රට හරි මාර්ගයට යන්න. මොකද අපි දන්නවා අවුරුදු 76ක් හරි මාර්ගේ ගිහිලා යම් ඩීරේල් වෙලා තියෙනවා.
ඒව ගරු මන්ත්‍රීතුමා වේලාව අවසන්.
බොහොම ස්තුතියි.